වාචික පිළිතුර අපේක්ෂා කරන ප්‍රශ්න රෝහණ බණ්ඩාරමැතිතුමා
මම අහනවා ගරු කථානායකතුමනි
අධ්‍යාපන ඇමතිතුමා උත්තර දෙනවද
ගරු කථානායකතුමනි ගරු රෝහණ බණ්ඩාර මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නෙට පිළිතුරු ආයන එක වර්ෂ 2010 සිට මේ දක්වා අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසිගිය රජයේ පාසල් සංඛ්‍යාව 15කි ඒවායේ නම් පුමෙප අනු මනු උපතිසගම විදුහල අනුරාධපුර කොටපුලියන් කුලම හිඳු විදුහල රඹෑව හැලබෑව විදුහල ගාල්ල දිවුල්වැව නොච්චාගම ඉටියන් ඉට්ටි කුලම විදුහල රණෝරාව ඒරියාගම විදුහල වල්පාලුගම නිකත්තේගම ප්‍රාථමික විදුහල මැදවැව විදුහල ඇටවීරවැව විදුහල මහකණුමුල්ල විද්‍යාලය හාපිදියාගම විද්‍යාලය වික්කන් පොතාන විද්‍යාලය මොරගහවෙල විද්‍යාලය විහාර හල්මිල්ලෑ විදුහල කිරිකෙට්ටුවැව විදුහල කඩවත් රඹෑව විදුහල තුන ප්‍රමාණව සිසුන් සංඛ්‍යාවක් නොමැතිවීම නිසා එම පාසල් වැසී ගොස් ඇත. හතර පිළිතුර දැනට එවැනි වැසී ගිය සමහර පාසල් රජයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත සහ වෙනත් ජාතික ශිෂ්‍යබට බලකාය වැනි ආයතන වෙත ලබා දී ඇත. පිළිතුර දෙවන කොටස යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රමය අනුව පාසල් පොකුරු සංකල්පය යටතේ නැවත ආරම්භ කිරීමට ඇති හැකියාව විමසා බලන අතර පෙර පාසල් අධ්‍යාපන දිර්ගැනීම ස්නාමින් යම් පාසල් පන්ති කාමර යොදවා ගැනීමට ඉඩකඩ සලසා ඇත. අදාළ නොවේ.
පළවෙනි අතුරු ප්‍රශ්නේ.
ගරු අමතුමනි මං හිතන්නේ මේ සම්බන්ධව විශාල වශයෙන්ම තියෙන කාරණේ වෙන්නේ එකක් තමයි මේ ගාමීය දරුවන්ට අධ්‍යාපනය ලබන්න තිබිච්ච අවස්ථාව ළඟම පාසල වැසී යාම පිළිබඳ ගැටලුවක් තියෙනවා වගේම අනිත් පැත්තෙන් තමයි මේ පාසල් වල තියෙන සම්පත් කියන තරම් ප්‍රයෝජනට අරගෙන නැහැ වගේම ඔබතුමා නොකීව ලැයිස්තුවේ තියෙන එප්පාවල කිට්ටුව සම්පූර්ණ අධ්‍යාපන කලාපයේ කඳුරු ගස්සව කියලා ඉස්කෝලයක්. ඒක මේ ඊයේ පෙරේදා දැන් මේ මෑතකදී වැහිලා තියෙනවා. තාම ගුරුවරු ටික පාසලට එනවා. ගුරුවරු මං හිතන්නේ 12ක් 15ක් විතර ප්‍රමාණයක් විදුහල්පතිතුමත් එක්ක පාසලේ ඉන්න හැබැයි එක ශිෂ්‍යෙක්වත් පාසලේ නැහැ. අනිත් පැත්තෙන් අපේ දන්රදපුර දිස්ත්‍රික්කයේ දැන් ඕකටම ගැලපෙන්නේ තමයි ගුරු හිගයක් තියෙනවා 2000 ගානක 2800 ගානක විතර 2898ක විතර තවමත් ගුරු හිගයක් පවතිනවා. එතකොට එහෙම තියෙන වෙලාවේ අතන ගුරුවරු ප්‍රමාණයක් නිකන් ඉන්න එකත් ගැටලුවක් වගේම අනිත් පැත්තෙන් මේකටම මම පළවෙනි ප්‍රශ්නේ විදිහට ඔබතුමාලා අහන්න බලාපොරොත්තු වෙන්නේ දැන් 20-23 වසරේ ගැසට් කරලා 20-23 නොවැම්බර් වල ගැසට් කරලා 20-24 මාර්තු 9 වෙනිදා ගුරු බඳවා ගැනීම විභාගය පැවැත්තුවා. මේකේ දැන් අද වෙනකොට ඒ හරහා 1210ක් විතර මේ ගුරු සේවයට බඳවගෙනක් තියෙනවා. තව මං හිතන්නේ මේ 30 වෙනිදාත් කොහෙද බඳව ගන්නවා කියලා කිව්වොත් 255ක්. එතකොට තවත් අපේ ගුරු පුරප්පාඩු 1898ක් විතර තියෙනවා. හැබැයි වැඩි ගැටලුව තියෙන්නේ මේ වෙනකොට උපාධිධාරීන් සිල් දෙනාම කලබලයකට පත් වෙලා ඉන්නවා. මං හිතන්නේ 5000කට ආසන්න ප්‍රමාණයක් මේ ගුරු විභාගයට ලිව්වා. කිසිදු ලකුණු ඉදිරිපත් ලකුණු එළියට දැම්මෙත් නැහැ. අනිත් පැත්තෙන් 1800ක් 900ක් විතර මං හිතන්නේ මේ සම්මුඛ පරීක්ෂණ කැඳෙව්වා ඒකේ ලකුණු දැම්මෙත් නැහැ. මේ 1200 ගාන විතර බඳවගත්තේ කොහොමද කියන ගැටලුව වගේම අනිත් අයටත් සාධාරණත්වයක් ඉෂ්ට කරන ඉතුරු 1200 ගානක තව පුරප්පාඩුවක් තියෙන එක තුල 2898ක් තව පුරප්පාඩුවක් තියෙනවා. ඉතින් ඒ වගේම අර බලාපොරොත්තු වෙන මේ දරුවර ලකුණු ටිකවත් අඩුම තරමේ Tamanට විභාගයට ඉදිරිපත් වෙලා මේ කොහොමද මේ ප්‍රොසීඩියර් එක හදාගත්තේ කියන ගැටලුවකට මුහුණ දීලා ඉන්නවා. ඒ නිසා අර Tamanගේ විභාගයට ලියලා හම්බෙච්ච ලකුණු ඒ වගේම සම්මුඛ පරීක්ෂණයට ගියපු අයට එතනින් පස්සේ තේරිච්ච ක්‍රමවේදය මොකද්ද කියන ගැටලුවට මේ උපාධිධාරීන් පත් වෙලා ඉන්නවා. මං හිතන්නේ මේක විනිවිදභාවයක් ඇතුව කටයුතු කරා නම් මේ සිල් දෙනාට මේක පිළිබඳව නැවත නැත්නම් අපිට කතා කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා මේක ඇයි මෙහෙම සංගවාගෙන කටයුතු කරේ? වගේම අනිත් මේ ගුරුවරු ටිකටත් මේ අනිත් උපාධිධාරී ටිකටත් පුරප්පාඩු පුරවන්න පුතුම මොකක් ක්‍රියාකලාපයක් ගන්නවද කියන එක තමයි දැනගන්න ඕනකම
තියෙන්නේ. ගරු කථානායකතුමනි, පළාත් සභාවලට තිබෙනා වලතල යටතේ අපි අනුමැතිය ලබා දුන්නා මේ කැබිනට් පත්‍රිකාවක් මගින් නිශ්චිත දිනයක් දක්වා විශ්‍රාම ගිය හැරගිය සේවෙන් ඉවත් වූ අයගේ වැටුප තිබෙන නිසා ඒ පිරිසට ගුරුවරු බඳවා ගන්න. ඒ අනුව උපාධිධාරීන්ගේ විභාගය තිබ්බා. ඒ විභාගය පවත්වපු වෙලාවේ පළාත් 9ක සමහරු උසාවියට ගියා. එකෙන් ප්‍රමාදයක් ඇති වුණා. උසාවි නඩුව අවසන් කරගෙන ඒ විභාගේ ලකුණු පදනම් කරගෙන තමයි සම්මුඛ පරීක්ෂණයට කැඳවන්නේ. සම්මුඛ පරීක්ෂණයේ ලකුණුත් විභාගේ ලකුණුත් එකතු කරලා තමයි පත්වීම දෙන්නේ. ඒකේ ප්‍රමාණය අනුව දැන් උදාහරණයක් වශයෙන් වාණිජ විෂය උගන්වන්න උපාධිධාරීන් 200ක් අවශ්‍ය නම් 500ක් සමත් වෙලා තියෙන්න පුළුවන්. හැබැයි පත්වීම දෙන්න වෙන අර වැඩිම ලකුණු ගත්ත 200ට. වාණිජ විද්‍යා ගුරුවරයෙක් දාන්න බෑ භූගල විද්‍යාව උගන්න. එහෙම නැත්නම් විද්‍යා විෂය උගන්න. ඒ නිසා විෂය වර්ගයන්ව ඒගොල්ලන්ගේ උපාධි සහතිකයත් එක දෙනවා ට්‍රාන්ස්ක්‍රිප්ට් එක. ට්‍රාන්ස්ක්‍රිප්ට් එකේ තියෙන විෂයන්ගෙන් තුනෙන් එකක් පාසලේ උගන්න විෂයන් වලට අදාළ වෙන්න ඕනේ. එනේ ඒ විදිහට ගණන් බලලා තමයි මුල්පත් වීම ටික දුන්නේ. එතනින් පස්සේ ඔබතුමා කියන වගේ මට සංඛ්‍යා ලේඛන දැන් නිශ්චිතව නැහැ. මට පසු දිනයක දෙන්න පුළුවන්. පෙනී සිටපු ගාණෙන් අඩුම ගාණ 2500ක් 3000කට ආසන්න පිරිසක් විභාගයේ මුලින් සමත් වෙලා තියෙනවා. ඒ ටික තමයි සම්මුඛ පරීක්ෂණ කැඳවලා තියෙන්නේ. ඒතර තව පුරප්පාඩුත් තිබෙන නිසා ඒ ආණ්ඩුකාරතුමා අපේ ලේකම්තුමියට එවලා උතුරුමැද විතරක් නෙමෙයි 59ම තියපු විභාගයේ ලකුණු මත සමත් වෙච්ච අයගෙන් තවදුරටත් පත්තිම් ලබා දිය හැකි විෂය වර්ග අනුව ඒක සංගණනයක් කළා. දැන් අපි මේ සතියේ අමාත්‍ය මණ්ඩල සංදේශය දාලා අනුමැතිය අරගෙන ඒක එවනවා. මම හිතනවා තව 1000ක් විතර පත්තිම් දෙන්න පුළුවන් වෙයි. ඊට අමතරව අර මං කිව්ව ක්‍රමවේදය තමයි අපි අමාත්‍යංශය අනුගමනය කරන්නේ. ඒ මං කියන්න වෙබ්සයිට් එකට දාන්නයි කියලා විභාග ලකුණේ සමුක පරීක්ෂණ ලකුණේ එකතු වෙලා ලකුණේ ප්‍රමාණය කොච්චරද කියලා. එතකොට ඔක්කොම දැනගන්න පුළුවන්.
දෙවෙනි ප්‍රශ්නේ
ඒක බොහොම හොඳයි. අමුතුමනේ නැත්තම් මේ දරුවන්ට මේ ප්‍රශ්නයක් වෙනවා. මේක
විදුවට
සිද්ධ වුණා, දේශපාලන බලපෑමක් වුණා කියන එක තමයි කතිකාවක් යන නිසා ඔබතුමාලටත් හොඳයි කාටත් හොඳයි. නෑ ඒක තමයි. එතකොට කාටත් හොඳයි නේ අමුතුමා. එහෙනම් ලකුණු ටික දැම්මනම් ප්‍රායෝගික ලේසි. ඒ වගේම අනිත් කාරණේ තමයි ගරු අමුතුමනේ අපේ උතුරයි නැගෙනහිරයි උතුරු මැදයි තුනේම පෞගික කාලේ යුද කාලේ සිවිල් ආරක්ෂක නිලච්ච පිරිසක් මේ ගුරු සේවයට අනුයුක්ත කරගෙන කටයුතු කරලා තියෙන නිසා මේ කට්ටිය යුද්ධ වෙලාවේ ගුරුවරු නොයන පාසල් ටික පවත්වගෙන යන්න විශාල කාර්යභාරයක් ඉෂ්ට කරපු උදවිය. එතකොට උතුරේ සහ නැගෙනහිර මම හිතන්නේ ඔබතුමා මේ මෑතකදී නැගෙනහිර කට්ටියටත් පත්වීම් දෙන්න කටයුතු කරලා තියෙනවා. 2017 4/24 කියන අමාත්‍ය මණ්ඩල තීරණය මත දීලා තියෙනවා. එතකොට උතුරු මැද පළාතේ ගුරුවරු 108 දෙනෙක් විතර දැනට ඉන්නවා. මේ ඇයට මේ පත්වීම් හම්බෙලා නැහැ. ඒ කට්ටිය මම හිතන්නේ ගුරු සේවයට බඳවා ගැනීමට අවශ්‍ය මොකද්ද මේ ශාස්ත්‍රවේදී උපාධියත් සම්පූර්ණ කරපු අයත් මේ අතර ඉන්නවා. ඒ නිසා ඒකට වෙනම අය කැබිනට් සංසදයක් දාන්න මුකුත් නෑ. තියෙන එකේ මනුමැතිය මත මේ උතුරුමැද පළාතේ ඉන්න 108 දෙනාගෙනත් සාධාරණයක් ඉෂ්ට කරලා දෙන්න පුළුවන්ද කියන කාරණේ බුදුහාට යොමු කරන්න කැමතියි.
ඔව් ගරු කතා නායකතුමනි, උතුරුමැද වගේම උතුරු පළාතෙත් නැගෙනහිර පළාතෙත් කියන තුනේම ඔය ආකාරයෙන් සේවයේ දීපු අය ඉන්නවා. ගුරු සේවා ව්‍යවස්ථාවේ මූලික සුසුකම් සපුරලාන අය සම්බන්ධයෙන් තොරතුරු කැඳවලා තිනවා. තොරතුරු ලැබිච්ච වහම මම අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරනවා. ඒගොල්ලන්ට අලුතෙන් වැටුපක් ලොකු පරතරයක් හිටින් නැහැ. දැන්ට වැටුපක් ලැබෙනවා. නමුත් ඒ සේවයට බඳවා ගන්න තියෙන සුසුකම් අනුව බඳවා ගැනීමට කටයුතු කරනවා. තොරතුරු කැඳවලා තියෙනවා.
කෝකිලා ගුණවදනේ මැතිණිය. ඒ උදේ ප්‍රශ්න දෙක මැහුවනේ. ඒක වෙනම කතා කරලා අහගන්න. බලන්න මේ කාලේනේ නාස්ති කරන්නේ ඔබතුමාලා. කෝකි ලග්නවන්දනේ මැතිලි නැද්ද?
ඇබ්සන්ට්.
සංජීව වේදිරිමාන්න මැතිතුමා.
මං ඉන්නවා සර්. මැතිතුමා නැහැ මං හිතන්නේ.
ඉක්මන් කරන්න ප්‍රශ්න අහන්න.
මං අහනවා සර්.
කෘෂි කර්ම වැවිල් කර්මාන්ත මැතිතුමා උත්තර දෙනවද?
ගරු කථානායකතුමනි, මේ පිළිතුරු දා සති දෙක කාලයක් ඉල්ලන
ජගත් කුමාර සුමිතාත් මැතිතුමා.
ගරු කථානායකතුමනි, මම ප්‍රශ්න අහනවා.
අගමැතිතුමාගේ පිළිතුර.
ගරු කථානායකතුමනි, ජගත් කුමාර මන්තුමාගේ ප්‍රශ්නය අයන්න එක නගර සභා මහනගර සභා 24යි නගර සභා 41යි ප්‍රාදේශ සභා 276යි. ඒකේ දෙවෙනි එක මේ වන විට ආයතනවල සේවය කරනව ලබන මුළු සේවකින් සංඛ්‍යාව කොපමණද? මුළු සේවක සංඛ්‍යාව 56,568යි. එම සේවක නඩත්තු කිරීම සඳහා රජයේ විසින් වාර්ෂික වැය කරනව ලබන මුදල කොපමණද? 2023 වර්ෂයට අදාළව රුපියල් මිලියන 31,700.22 මේ වන විට සඳහන් සියලුම පළාත් පාලන ආයතනවල පවතින නගරාධිපති සභාපති මන්ත්‍රී තනතුරු සංඛ්‍යා වෙන්වෙන් වශයෙන් කොපමණද? ඒක ගරු මන්තුමා ඇමනුම් එකේ තියෙනවා. ඒක දෙවෙනි එක මෙම මහනගර සභා නගර සභා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට ගෙවනු ලබන මුළු මාසික දීමනා වෙනුවෙන් වශයෙන් කොපමණද මහනගර සභාවක නගරාධිපතිවරයාට රුපියල් 30,000යි උපනගරාධිපතිවරයාට 25,000යි සභිකයෙකුට 20,000යි නගර සභාවක සභාපතිට 25,000යි උපසභාපතිට 20,000යි සභිකයෙන්ට 15,000යි ප්‍රාදේශීය සභාවක සභාපතිතුමාට 25,000යි උපසභාපතිට 20,000යි සභිකයෙන්ට 15,000යි ප්‍රශ්නේ තුන්වෙනි එක සියලුම් මන්ත්‍රීවරුන් සඳහා රජයේ විසින් මාසික දරණු ලබන මුළු වියදම රුපියල් මිලියන 132.45යි සියලුම් මන්ත්‍රීවරුන් රජයේ ලබන වාර්ෂික මුළු වියදම මිලියන 1583යි සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සහ කුසි පරිස්සන හා නිෂ්පාදන සහකාර නිලධාරීන් ඇතුළු රජයේ ශ්‍රේෂ්ඨ නිලධාරීන්ට තමා සේවය කරනු ලබන කොට්ටාසේ නියෝජනය කරමින් පළාත් පාලන ඡන්දයට ඉදිරිපත් වීමට තිබූ අවස්ථාව අහිමි කරමින් සිදු කරන ලද සංශෝධන ඉවත් කිරීමට කඩිනම් කටයුතු කරන්නේද? ඒකට උත්තරේ මීට අදාළ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පත සකස් කර එහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාන කූලභාවයේ පිළිබඳ නීතිපතිතුමාගේ සහතිකය ලබා ගැනීමට ඉදිරිපත් කරන ලදී. එක දෙක එකේ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12.1 වන වගන්තියේ 3 හා 4 වන ව්‍යවස්ථාව සමග ගැටෙන බව සහ එබැවින් මෙම පනත් කෙටුම්පත සම්මත කර ගන්නේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාවට ප්‍රකාරව පාර්ලිමේන්තුවේ 3/2 බහුතරය සහ ජනමත විචාරකින් සම්මත කර ගත යුතු බව නීතිපති උපදෙස් ලබා දී ඇත.
ගරු කථානායකතුමනි, අවසාන කාරණාවත් එක මගේ පළවෙනි අතුරු ප්‍රශ්නයේ දැන් මේ සමෘද්ධි ඒ වගේ කුෂි සහ ශ්‍රේෂ්ඨ නිලධාරී සියලු දෙනාට පසුගිය රජයට එන්න පෙර එයට එකක් ඔවුන්ට ඡන්ද බලය තියෙනවා. ඒ අය සීමා කරපු නිලධාරීන් නෙමේ, දේශපාලන අයිතිවාසිකම් තියෙන නිලධාරීන්. එයට ඡන්ද ඉල්ලන්න අයිතියක් තිබුණා ඒ කොට්ටාෂ මට්ටමේ. එතකොට ඒ ගෙනාපු සංශෝධනය නිසා එයාට කොට්ටාෂ මට්ටමින් ඡන්දිල්ලන්න බැරුණා. නගර සභා ප්‍රාදේශීය සභා සභාපතිවරු විතරක් හිටියා 100කට වැඩි ප්‍රමාණයක්. මන්ත්‍රීවරු 10,000ක් හිටියා. එතකොට මේ විශාල අවස්ථාවන් අහිමි වුණා. ඒ වගේම ඒ සම්බන්ධව කටයුතු කිරීමේදී අපි උපදේශක කාරක සභාවේ කීප දවසක් සාකච්ඡා කළාට පස්සේ මේක ඔහු ඡන්දිල්ලන පළාත් පාලන කොට්ටාෂයෙන් පිට අවස්ථාවක් දීලා නමුත් පළාත් පාලන ආයතනයේ ඇතුලේ වැඩ කරන්න අවස්ථාවක් දෙන්න පුළුවන්ද කියලා දැන් රාජ්‍ය අමාත්‍යතුමෝ අපි සාකච්ඡා කළා. ඒ නිසා ඔහුට ඔහු ඉල්ලන කොට්ටාසේ ඇතුලේ වැඩ කරොත් තමයි යම් දේශපාලන බලපෑමක් කරන්න පුළුවන් ගරු කතා. ඒ කොට්ටාසේ එක නගර සභා බල ප්‍රදේශයක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයක ඉතාම සීමිත ඉඩක්. එතකොට ඒ ඉඩේ එයා හිටියේ නැත්නම් වෙනත් තැනක ඉඳලා එයාට ඒ කටයුතු කරන්න බෑ. ඒක එහෙම තියෙද්දී ඇයි ඒ සම්බන්ධව ඔහුට කොට්ටාසේ පළාත් පාලන ආයතනයේ ඇතුලේ නමුත් ඡන්ද ඉල්ලන කොට්ටාසයෙන් පිට අවස්ථාවක් දීලා මේ කටයුත්ත කරන්නේ නැත්නම් මොකද රජයක් විදියට පොදුජන පෙරමුණ පහුගිය කාලේ පොරොන්දු වුණා මේ කාරණා කරනවා කියලා. නමුත් ඒ අය විශාල විශ්වාසයක් තිබුණා. දැන් ඒ අයට විශාල අයිති අසාධාරණයක් සිද්ධ වෙලා තියෙනවා.
ඉක්මන් ගරු කථානායකතුමනි, මේ නීතිපතිතුමා තමයි අපි නීති සහතිකය ගන්න ගියහම මේ පනත වෙනස් කරන්න නීතිපතිතුමාගේ සහතිකයෙව්වේ. මේ මෙතුමා කියන කාරණේ පිළිබඳ නැවත අපි බලන්නම්. එයා පළාත් පාලන ආයතනයේ ඡන්ද ඉල්ලනකොට ලයිස්තුවෙන් ඉල්ලනවා නම් මේ කථානායකතුමා එයා ඒ පළාත් පාලන ආයතනයටම වගේ කියනවා. එතකොට කොට්ටාසෙක ඉල්ලනවා නම් කොට්ටාසෙට විතරයි. අපි ඒ ගැන පැහැදිලි කිරීමක් නැවතවරක් නීතිපතිතුමාගෙන් ලිඛිත අරගෙන දැනුම් දෙන්නම්.
ගරු කථානායකතුමනි, මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය දැන් මේ දිනවල ගරු රාජ්‍ය අමාත්‍යතුමා ගං වතුර සහ මේ තියෙන වැසි වතුර මේ සියල්ල එක්ක සියලුම ප්‍රදේශයන් විශාල ව්‍යසනයකට පත්ලා විශේෂයෙන් ওই කඩුවෙල ප්‍රදේශයේ අපි පවුල් 3000 ගණන් 12000කට වැඩි අනාථ වෙලා අසරණ වෙලා තියෙනවා. ඒතකොට මේ පළාත් පාලන ආයතන ටික තමයි මේ මැදිහත් වීමේ මූලිකත්වයේ කරන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත් එක්ක. එතකොට මේ ප්‍රාදේශීය සභා නගර සභාවල විශාල පිරිසක් අවුරුදු ගණනක් තිස්සේ කැප වෙලා වැඩ කරනවා. දැන් ගං වතුර තොරතුරක් ආවට පස්සේ ඊට පස්සේ ඩෙන්ගු වගේ උදුර එනවා ගරු කතානායකතුමනි. එතකොට ඒවා කැලිකසල ටික අදින්න පවා සුළු සේවකෝ. මේ සුළු සේවකයෝ ස්ථිර කරන්න නැතුව දීර්ඝ කාලයක් තිස්සේ ඉන්නවා. අපි හැමදාම කියනවා මේක කරනවා අද කරනවා හිට කරනවා කියලා. හැබැයි ඒක නිකන් බාලගිරි දෝෂි වගේ මේ සුළු සේවකයෝ ස්ථිර වෙන්නේ නැහැ. ඒ නිසා ගරු රාජ්‍ය අමාත්‍යතුමා මේ සඳහා විශාල උත්සාහයක් දරන බව මම දන්නවා. නමුත් තාම වෙලා නැහැ ගරු රාජ්‍ය අමාත්‍යතුමනි. ඒ නිසා මේ සුළු සේවකයෝ ස්ථිර කරන්න විශේෂයෙන් පළාත් පාලන ආයතන මට්ටමේ ඉන්නේ ස්ථිර නොකරපු සේවකයෝ දීර්ඝ කාලයක් තිස්සේ ඉන්න. එයාට යම් තෘප්තියක් භාවය වැඩ කරන්න උන්ගේ ස්ථිරත්වය අත්‍යවශ්‍යයි. මේ සඳහා වැඩපිළිවෙළක් සකස් කරනවාද ඉක්මනින් ඒක ඉටු කරනවාද කියලා දැනගන්න කැමතියි.
ගරු කතානායකතුමනි, ඊයේ සියලුම පළාත් පාලන කොමසාරිස්වරුන්ට දැනුම් දුන්නා. අද දවසේ ඉඳලා 15 වෙනිදා වෙනකොට මෙම 8400ක් වෙච්චි ස්ථිර නොකරපු අනියම් ආදේශ කොන්ත්‍රාත්පදනමේ ඉන්න අය සම්මුඛ පරීක්ෂණයකට භාජනය කළා. අපිට ඒගොල්ලන් ස්ථිර කිරීම සඳහා 15 වෙනිදාට ඉස්සෙල්ලා ඒ ලේඛනය හදලා දැනුම් දෙන්න ඒගොල්ලන්ගේ ජේෂ්ඨත්වයේ අනුව. එතකොට අපි ඉක්මන් දිනයක් දීලා ඒගොල්ලන්ගේ ස්ථිරපත්තිම ලබලා දෙනවා.
හරි. උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මැතිතුමා ඇබ්සන්ට්. ජයන්ත සමරේණ මැතිතුමා.
මහනෝගරු කතානායකතුමනි.
ඔව්, ජයන්ත කරුණාතිලක මැතිතුමා. ගයන්ත කරුණාතිලක මන්ත්‍රීතුමාගේමයි.
අර කතානායකතුමනි, තාමත් වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න නිසා අද කතිකව රාසියක් ඉන්නවා. අපි සභානායකතුමාගේ ඉල්ලීමක් කරනවා කෑම වේලාව දෙන්න කියලා.
හරි. ඇග්‍රී. මුදල්ලමතුමා උත්තර දෙන්න. ජයන්ත සමරේණ මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නයට.
නෑ නෑ, ඒක ඇබ්සන්ට්.
උපුල් මහින්ද, ඒක ඇබ්සන්ට්. ඔව්, විජේදාස රාජපක්ෂ ඔබතුමාගේ ප්‍රශ්නේ
අරු කතානායකතුමනි, මේ ප්‍රශ්නේ මං හිතන්නේ අද තුන්වෙනි වතාවට එන්නේ. ඉතින් මන්ත්‍රීතුමාලා ප්‍රශ්න ඉදිරිපත් කරනවා, ඇමතිරු ඇවිල්ලා මෙතන පැය ගාණක් ඉන්න උත්තර දෙන්න මන්ත්‍රීතුමාලා ප්‍රශ්න අහන්නේ නැහැ. දැන් මම මේක අද ඉදිරිපත් කරේ නැත, ආපහු තව දවසක් මේ ආකාරයට මේ පාර්ලිමේන්තුවේ කාලේ නාස්ති කරන්න ඕන. ඒක නිසා මට මේක සභාගත කරන්න දෙන්න කරත්.
හරි. බොහොම දෙවෙනි වටේ පුළුවන්. දෙවෙනි වටේදී පුළුවන්.
ඉතින් ඒකක් නැහැනේ.
ජයන්ත සමරේණ මැතිතුමාගේ ප්‍රශ්නෙට උත්තරයක් දෙනවද සභානායකතුමා? සති දෙකයි. රත්නසේකර මැතිතුමා. මහජන ආරක්ෂක මැතිතුමා. ඇබ්සන්ට්. සමම්ප්‍රිය හේරත්න මැතිතුමා.
මම අහනවා ගරු කතානායකතුමනි.
මුදල් මැතිතුමා උත්තර දෙනවද?
අති දෙකක් අල්ලILLන.
වීරසිංහ මැතිතුමා. වීරසිංහ මැතිතුමා අග්‍රාමාත්‍යතුමන්. ඩී වීරසිංහ. පැමිණ නැහැ. මුදිතා ප්‍රියදර්ශිනී මැතිනි. මුදිතා ප්‍රියන්ති මැතිනි. ඉන්න ඉන්න. අන්න වාරි මාර්ග ඇමතුමි. වාරි මාර්ග ඇමතුමි වෙන කොහෙද?
මම අහනවා ගරු කතානායක.
2023 වර්ෂයේ පළවෙනි ප්‍රශ්නය, රත්නපුර උඩවලව ජලාශය පසුගිය කාලයේ පැවති නියඟේ හේතුවෙන් සිඳී ගිය බවත්, ඒ හේතුවෙන් ප්‍රදේශයේ ගොවි ජනතාව හා වනසතුන් ජලය නොමැති වීමෙන් දැඩි පීඩාවට පත් වූ බවත්, රොන්මඩ හේතුවෙන් එම ජලාශය විශාල ලෙස ගොඩ වී ඇති බවත්, උඩවලව ජලාශය රොන්මඩ ඉවත් කිරීම සඳහා පියවර ගන්නේද කියන කාරණය. 2023 වර්ෂයේ මැයි සිට අගෝස්තු දක්වා පැවති දැඩි නියගේ හේතුවෙන් ජූලි සහ අගෝස්තු යන කාලවකවානුව තුළ උඩවලව ජලාශයෙන් වගාවන් සඳහා ජලය නිකුත් කිරීමට අපහසු වන මට්ටමට ජලධාරිතාවේ අඩුවිය. ජලධාරිතාවේ අඩුවීම නිසා ප්‍රදේශයේ ජනතාව මෙන්ම සතා සිවුපාවන්ද දැඩි පීඩනයට පත් වූ බැවින් ඉන් අත්විඳීමට විකල්පයක් ලෙස සමනල වැව ජලාශයෙන් ජලය ලබා ගැනීමට කටයුතු කරන ලදී. උඩවලව ජලාශය ඉදිකිරීම නිමකර දශක 6ක පමණ කාලයක් ගතව ඇති නිසා අවසාදිත රොන්මඩ තැන්පත්ව ජලාශයේ ධාරිතාවේ යම් ප්‍රමාණයක අඩු වී ඇති බව නිරීක්ෂණය වේ. නමුත් තාක්ෂණික සමීක්ෂණයක් සිදු කර කොපමණ ප්‍රමාණයක් රොන්මඩ තැන්පත් වී ඇද්දයි නිරීක්ෂණය කළ යුතු වේ. එක ප්‍රශ්නය, උඩවලව ජලාශයේ පවතින රොන්මඩ ඉවත් කිරීම සඳහා පියවර ගන්නේද? උඩවලව ජලාශයේ තැන්පත් වී ඇති වැලි හා රොන්මඩ ඉවත් කිරීම සඳහා සුදුසු ස්ථානයක් හඳුනා ගැනීමේ ස්ථානීය පරීක්ෂාවක් හා ඒ පිළිබඳ සාකච්ඡාවක් 23/8/30 වන දින ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය නිලධාරීන් සහ රේකිය ආයතනවන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය හා මධ්‍යම පරිසර අධිකාරිය සමග ඒකාබද්ධ උඩවලවලදී පැවැත්විණි. එම සාකච්ඡාවෙන් පසු රොන්මඩ කඩිනමින් ඉවත් කිරීම සඳහා ව්‍යාපෘති වාර්තාවක් සකස් කර 2023/10 දෙන නිර්දේශ ලබා ගැනීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීම සඳහා කරන ලද අතර ඒ සඳහා නිර්දේශය ලබා ගැනීම සඳහා කටයුතු කරගෙන යනු ලැබේ. ඒ සඳහා වෙන් කිරීමට අපේක්ෂිත මුදල කොපමණද? මෙම රොන්මඩ ඉවත් කිරීම ආයෝජකයන් මගින් අධ්‍යයන වශයෙන් නිම කිරීමට අපේක්ෂා කරනු ලැබේ. පළමු අධ්‍යයන වශයෙන් කියුබ් 141,343 ප්‍රමාණයක් ඉවත් කිරීමට ඇස්තමේන්තු කර ඇත. ප්‍රශ්නය 3. රොන්මඩ ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කරනු ලබන දිනය කවරේද? ව්‍යාපෘති වාර්තාව සඳහා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අවශ්‍ය අනුමැතිය 24/5/8 වන දින වනජීවි අංක 6-1-2-10-65 දන්න ලිපිය මගින් ලබා දී ඇති අතර අනෙකුත් රාජ්‍ය ආයතන විසින් ලබාගත යුතුව ඇති අනුමැතීන් ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු මේ වන විට ආරම්භ කර ඇත. කෙසේ වෙතත් මේ වන විට ජලාශයේ ජල මට්ටම වාන් මට්ටමේ පවතින අතර සාමාන්‍ය යලකන්නයක් අවසානයේ අපේක්ෂිත ජල මට්ටමට වඩා ජල ප්‍රමාණය ජලාශය තුළ මෙවර එනම් 20/24 යලකන්නේ ඉතිරි වන බැවින් රොන්මඩ ඉවත් කිරීමේ කටයුතු සමහර විට මෙම වසරේ සිදු කිරීමට හැකියාවක් නොතිබේ. නොයසේ නම් මන්ද ආ 3 වගේ පිළිතුරු ලබා දී ඇත.
මගේ අතුරු ප්‍රශ්නයක් තියෙනවා මෙතුමිය. උඩවලව වැවට ජලය සපයන ප්‍රධාන ගංගාවල තමයි වලවේ ගඟ. ඒ වගේම මෙම වැවට ජලය සපයන ආරවල් තියෙනවා. උදාහරණයක් ලෙස වැලිකපල කුඩා ඔය හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මෙම වැවට ජලය සපයන ආරවල් වල වැලි රොන්මඩ වලින් පිරීලා තියෙනවා. ඉතින් ඒ හේතුවෙන් නිසි පරිදි වැවට ජලය ගලා එම තරමක් ගලා එමක් සිදුවන්නේ නැහැ. ඒ නිසා මෙම ආරවල් වල පවතින වැලි රොන්මඩ ඉවත් කිරීමට යම් කිසි වැඩපිළිවෙලක් යොදලා තියෙනවද කියලා දැනගන්න කැමතියි.
යෝජනාව ඔබතුමී ඉදිරිපත් කිරීම ගැන මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම එම නිසා එවැනි තත්ත්වයක් පවතිනවා නම් ඒ රොන්මඩ නීත්‍යානුකූලව ඉවත් කිරීමට හැකියාවක් තියෙනවා නම් ඒ කටයුත්ත ඉටු කරන බව මම ඔබතුමීට සඳහන් කරනවා ඉතා ඉක්මනින්.
මගේ දෙවැනි අතුරු ප්‍රශ්නේ මේ අසංග නවරත්න මන්ත්‍රීතුමාට අහන්න කියලා.
ස්තුතියි. ගරු කතානායකතුමනි, අපේ ගරු අමාත්‍යතුමී ඉන්න වෙලාවේ අහන්නේ විශේෂයෙන්ම ඔබතුමියට වනජීවී අමාත්‍යංශයත් භාරව තියෙන නිසා අපේ අර බහුකාර්ය සංවර්ධන සහකාරවරු බදවාගෙන දැන් අවුරුදු 4කට ආසන්න කාලයක්. ඉතින් අපි කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම ප්‍රමාණයක් අලිවැට නඩත්තු කිරීමේ කටයුතු සඳහා ඒ උදවිය යොදාගෙන තියෙනවා. ඉතින් ඒගොල්ලන්ගේ රැකියා ස්ථිර කිරීමේ පිළිබඳ ගැටලු අපි දිගටම පහුගිය සතියේත්ම පාර්ලිමේන්තු විමසීමක් කරා. ඔබතුමී හිටියේ නැහැ. ඉතින් මේ සම්බන්ධයෙන් අමාත්‍යංශයෙන් එහෙම නැත්නම් අපේ වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගෙන් ඇහුවාම කියන්නේ කඩිනමින් කැබිනට් පත්‍රිකාවක් යොමු කරලා මේ කටයුතු කරනවා කියලා. ඉතින් දැන් අලිවැට නඩත්තු කිරීමේ ඉන්න නිලධාරීන් වෙන වෙන අමාත්‍යංශවලට යනවා ස්ථිරපත් වීම ලබා ගන්න. මේක විශාල ගැටලුවක් වෙලා තියෙනවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් ඔබතුමියගේ මැදිහත් වීම කොයි ආකාරයෙන්ද තියෙන්නේ කියලා අපි අහන්න කැමතියි.
විශේෂයෙන්ම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අපි තියෙන පුරප්පාඩු වලට මේ බහුකාර්ය සංවර්ධන නිලධාරීන් බදවා ගැනීම සිදු කරන්න කටයුතු කරගෙන යන්නේ. අපි මේ රටේ අලුත් සේවක සංඛ්‍යාවක් ඇති කරලා කැබිනට් සංදේශ ගණනාවකින් මුදල් අමාත්‍යංශයනුත් අනුමත කරගෙන අලුත් සේවක සංඛ්‍යාවක් ඇති කරගෙන තමයි මේ බදවා ගැනීම සිදු කිරීමට කටයුතු කරගෙන යනු ලැබුවේ. ඒ සියල්ල කැබිනට් මණ්ඩලයනුත් අනුමත වුණාට පස්සේ අපි සුප්‍රීම් කෝට් එකේ යම් පිරිසක් ගිහිල්ලා නඩුවක් දැම්මා. ඒ අයට කියන්නේ මග පෙන්වන්නන් කියලා, සංචාරක මග පෙන්වන්නන් විසින් නඩුවක් දැම්මා. ඒ අයව බඳවා ගැනීමට කටයුතු කරලා දෙන්නකි. ඒ නඩුවේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තාවකාලික තීන්දුවක් දීලා තියෙනවා, මේ 4000 ගහන බඳවා ගැනීම නතර කරන්න අර කට්ටිය බඳව ගන්නකම් කියලා. සංචාරක මඟ පෙන්වන්න බඳව ගන්නකම් කියලා. සංචාරක මඟ පෙන්වන්න බන් බඳව ගන්නට වෙන්නේ අපිට තියෙන සේවක සංඛ්‍යා පුරප්පාඩු ඇතුළත. ඒ නිසා මේ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවටත් අපේ නිලධාරීන් හරහා මම සාකච්ඡා කෙරෙව්වා. මේ මම කරුණු පැහැදිලි කිරීමකුත් පෞද්ගලිකව කරා. ඒ නිසා මේ කණ්ඩායම ඒ කණ්ඩායමට පටලෝ ගන්න එපා කියන එක. නමුත් හෙට දිනයේදී ගරු අග්‍රාමාත්‍ය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් කොමිටුවක් තියෙනවා. තියෙන සේවක සංඛ්‍යා ඇතුළත සේවකයින් බඳවා ගැනීම ගැන තීන්දුවක් ගන්න. එතකොට ඒ කමිටුවට මේ සියලුම මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් පැමිණෙනවා. මං හිතනවා ඒ කමිටුවේදී අපිට සුභවාදීව මේ සංචාරක මඟ පෙන්වන්නන් ස්ථිර සේවයට ගැනීමට අපේ තියෙන සේවක සංඛ්‍යාව ඇතුළේ අවශ්‍ය අනුමැතිය ලබා දෙයි කියලා මං විශ්වාස කරනවා. ඒ කොමිටුවේ සභාපතිතුමාටත් මං කතා කරා. එතකොට ඒ තීන්දුව අපිට ලැබුණට පස්සේ අපි මේ ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙනවා. අපිට ලැබිච්ච තීන්දුව මෙන්න මේකයි. ඒ නිසා තේරුමක් නැතුව බහුකාර්ය නිලධාරීන් අපේ තියෙන අපි අලුතෙන් හදාගත්ත කාඩර් එකට බහුකාර්ය නිලධාරීන් බඳවා ගැනීම මේකට කිසිම සම්බන්ධයක් නැහැ. සම්බන්ධයක් නැති වුණත් දිගින් දිගටම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මේ தත්වය තියෙන නිසා අපි හෙට අග්‍රාමාත්‍ය ලේකම්තුමාගේ කොමිටුවෙන් මං හිතන අනුමැතිය ලබා දෙයි කියලා සංචාරක මඟ පෙන්වන්නන් ඉන්න කාඩර් එකට තියෙන කාඩර් එකට ස්ථිර කරගන්න. ඒක ලැබුණම අපි වහාම සුප්‍රීම කෝට් එකට අපි මෝෂමක් දාලා කියනවා මේ தත්වය පැහැදිලි කරලා දීලා ඉතා ඉක්මනින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අපිට මේ තහනම මේ බහුකාර්ය නිලධාරීන් අපේ දෙපාර්තමේන්තුවට බඳවා ගැනීමේ තහනම අපිට අයින් කරලා දෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ විශ්වාසය ඇතුළත මං හිත එහෙම විශ්වාස කරනවා. එහෙම අපිට අග්‍රාමාත්‍ය ලේකම්තුමාගේ කමිටුවෙන් තීන්දුව ලැබිච්ච වහාම අපි අධිකාරණයට ගිහිල්ලා මේ ප්‍රශ්නේ විසඳගන්න කටයුතු.
දෙවනුවටය ප්‍රශ්න අංක 2.
ගරු කථානායකතුමනි, ප්‍රශ්න අංක 2 කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් මම අහන ප්‍රශ්න.
ලබාගත ගන්න. ප්‍රශ්න අංක 5.
ගරු කථානායකතුමනි, අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමාගෙන් මම ප්‍රශ්න අංක 5 අහනවා.
ප්‍රශ්න අංක 7
සභාගත කරනවා ගරු කථානායකතුමනි.
ප්‍රශ්න අංක 7.
ප්‍රශ්න අංක
7.
7. ගරු කථානායකතුමනි, මහජන ආරක්ෂක අමාත්‍යතුමාගෙන් මම ප්‍රශ්න අංක 7 අහනවා.
ඔසු දෙකක් අල්ලිල්ලන.
ප්‍රශ්න අංක 9.
ගරු කථානායකතුමනි, අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන සොදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ප්‍රශ්න අංක 9 මම අහනවා.
මාස 3ක් අල්ලිල්ල.
කොමිසුති විමල් විරෝධමන්තුමයික් මම කරන්න.
කථානායකතුමනි, ගරු අධ්‍යාපන ඇමතුමාට ස්තුතිවන්ත වෙනවා. මේ ප්‍රශ්න දෙක ඔබතුමාගෙන් මම වෙන වෙනම අහන්න අවසර දෙන්න. පළවෙනි ප්‍රශ්නේ තමයි, පහුගිය දිනවල ඇතැම් වෘත්තීය සමිති මගහැරියත් මේ රටේ ගුරුවරු සැලකේතු සංඛ්‍යාවක් සාධාරණ ඉල්ලීම් මුල් කොටගෙන වර්ජනයක නිරත වුණා. ගෝඨාභය රාජපක්ෂ පාලන කාලයේ වැටුප් විෂමතා පිළිබඳ ප්‍රශ්න ආපු වෙලාවේ ඒක විසඳන්න හිටපු කමිටුවේ සමාජිකයෙක් හැටියට අපි යෝජනා කරපු විසඳුම අධියර කීපයකින් තමයි ක්‍රියාත්මක කරන්න තීරණය කළේ. අපි ස්වාධීන කරපු මහා බැංකුව අත්නොමතික විදියට Tamanට වැටුප් වැඩි කරගන්නකොට රටේ අනිකුත් සේවාවන් වල යෙදෙන ගුරුවරු වැනි අයටත් ඒ පොරොන්දු වෙච්ච පරිදි ඉතිරි කොටස ඉල්ලන්න සාධාරණ ආවේගයක් ඇති වෙන එක වළක්වන්න බෑ. දැන් මම මේ කියන්නේ ඔබතුමාට ඒ ප්‍රශ්නේ ඔබතුමාට තනියම විසඳන්න බැරි බව මම දන්නවා. ඒක නෙවෙයි මම කියන්නේ. දැන් ඊට මෙහා ගරු ඇමතිතුමනි, අපි දන්නවා ගුරුවරුන්ට විවිධ කටයුතු වෙනුවෙන්, පාසල් කටයුතු වෙනුවෙන් ලිපි ද්‍රව්‍ය, ඒ වගේම අන්තර්ජාල පහසුකම්, ඒ වගේ දේවල් වැය වෙනවා. ඒ වගේම දෛනිකව ඉගැන්වීම් කටයුතු වලදී ප්‍රශ්න පත්‍ර, ඒ වගේම ඉගුණුම් ආධාරක මෙන්ම වයිට් බෝඩ්, එහෙම නැත්නම් මාකර සඳහා ගුරුවරුන්ට පුද්ගලිකව වේදම් දරන්න සිද්ධ වෙනවා. දැන් ඒකට හේතුව අවශ්‍යතාවට සරලන පරිදි මේවා ලැබෙන්නේ නැති නිසා. ඒ වගේම අමතර ඉගැන්වීම්, විවිධ සමිති සමාගම්, ඒ කියන්නේ විෂය සමගාමී කටයුතු සඳහා, පරිපාලන කටයුතු සඳහා පුද්ගලිකව තමන්ගේ දුරකථනය භාවිතා කරන්න සිද්ධ වෙන අවස්ථා තියෙනවා. ඒ වගේම ක්‍රීඩා සමිති සමාගම් දේශනාදී කටයුතු සඳහාත් දරුවන් රැගෙන යන්න සිද්ධ වෙනවා. මේ වගේ බොහෝ වෙලාවට ගමන් වියදම් දරා ගන්න සිද්ධ වෙන්නේ බොහෝ ගුරුවරුන්ට තමන් පෞද්ගලිකව. විදුහල්පතිවරුන්ටත් මේ තත්ත්වය මේ විදිහම තමයි. ඒ නිසා ගරු ඇමතිතුමනි, මම අර වැටුප් විසමත් අපි අර යෝජනා කරපු අධිර කීපයකින් වැටුප් වර්ධනය ලබා දෙන කාරණේ ඉටු කිරීමට යටත්ව ඔබතුමාගෙන් ඉල්ලා හිටනවා, ඔබතුමා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් දාලා හරි අඩුගානේ මෙන්න මේ යන වියදම් සඳහා, ඒගොල්ලොන්ගේ පෞද්ගලිකව වැය කරන්න සිද්ධ වෙලා තියෙන වියදම් සඳහා අඩුගානේ රුපියල් 5000ක අතිරේක දීමනාවක්වත් ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට ලබා දීමට පියවර ගන්න බැරිද? මොකද මහ බැංකුව 70%කින් තමන්ගේ පඩි වැඩි කරගන්නකොට ගන්න රටේ ගුරුවරුන්ට එහෙම සාධාරණයක් ඉටු කරනවත් අපිට බැරිකමක් තියෙන විදියක් නැහැ. මම ඔබතුමාගෙන් ඉල්ලා හිටනවා ඒ ප්‍රශ්නෙට මට ඒ කියන්නේ ලිපි ද්‍රව්‍ය ගමන් වේදම් අන්තර්ජාල පහසුකම් පිළිබඳ දීමනාව කියලා හරි ඕක හඳුන්වලා අඩු ගානේ රුපියල් 5000ක දීමනාවක්වත් ඒ අයට ලබා දීමට පියවර ගන්න පුළුවන්ද කියන එක තමයි මගේ පළවෙනි ප්‍රශ්නේ. ඔබතුමා මේ ප්‍රශ්නෙට උත්තර දුන්නට පස්සේ මගේ දෙවෙනි ප්‍රශ්නේ මම ඔබතුමාට යොමු කරන්නම්.
ගරු කථානායකතුමනි, ගරු විමල් විරංශ මහත්මයා ඇමතිවරයෙක් හැට එදා ඩලසලා පෙරම අනුකමිටු මගින් කරලා දෙන නිර්දේශයක අධිරක් වැටුප් විෂමතාව විසඳන්න 2022 ජනවාරි පළඳින ලබා දුන්නා. ඒ සඳහා එදා වැය වුණා රුපියල් බිලියන 32ක්. අද වෙනකොට ගුරුවරු 232,000ක් සක්‍රීය සේවයේ යෙදී සිටිනවා. විදුහල්පතිරු 16,000ක් සේවයේ යෙදී සිටිනවා. දැන් මේ අවුරුද්දේ මේක ගණනය කළාම බිලියන 40-45 අතර ගාණක් එනවා. මේ අවුරුද්දේ සියලුම රාජ්‍ය සේවකින්ට 10,000ක් වැඩි කරපු නිසා මේ අවුරුද්දේ මේ මුදල වෙන් කළා නැහැ. මම ඉල්ලීමක් කරන්න නමුත් වෙන් කළේ නැහැ. ඒ පිළිබඳව තවදුරටත් ගුරුවෘත්ති සමග දැන් අද දවල් ලබන සතියේ සාකච්ඡා වගේ කොම යොදලා තිනවා. ඊට පස්සේ ඒ අනුව තමයි අර අධිර යටතේ විසඳන විෂමතාවේ විසඳන්න වෙන්නේ. ඊළඟ කාරණේ අර දෛනික දීමනා ගත්තොත් දැන් පාසලක විෂය සමගාමී හා බාහිර ක්‍රියාකාරම් වලට සම්බන්ධ වෙන ගුරුවරු ඉන්නවා. 32,000 නෑ. නමුත් ඒ ඉන්න සංඛ්‍යාව පිළිබඳව යම් දීමනාවක් ගෙවීමේ අවධානය යොමු වෙලා තිනවා. ඒකේ යෙදෙන ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට. හැබැයි විදුහල්පතිවරුන්ගේ දීමනා සම්බන්ධයෙන් මම දැනට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා තිනෝ. දීමනාත් සහ අධිශ්‍රේණිය ඇති කිරීමතුළු කමිටු වාර්තාවක ඒ ඈත් එකඟ වෙච්ච කරුණු සම්බන්ධයෙන් ඒක මම හිතනවා තව සතියක් ඇතුළත ඇමති අනුකමිටු ලැබෙවි නිරීක්ෂණ සමග ඒ අනුව තමයි ඒකට විස්තුමක් ලබා දෙන්න වෙන්නේ. අර ඔබතුමා කියපු දෛනිකව යන දීමනා දුරකථන දීමනා ලිපි ද්‍රව්‍ය වගේ අර අතිරේක බාහිර වැඩවල යෙදෙන අය සම්බන්ධයෙන් අපි සාකච්ඡා කළා. ඇන්ටේ ටේබල් එකේ තිනෝ. නමුත් මේ සම්බන්ධයෙන් අමාත්‍යමණ්ඩල සංදේශය මට ඉදිරිපත් කරන්න පුළුවන්.
ගරු ඇමතුමනි, මගේ දෙවෙනි ඔබතුමාට මතු කරන කාරණේ මේ පසුගිය දිනවල මාධ්‍ය මගින් අනාවරණය වුණා. අපේ රටේ බුද්ධ්‍යංශ වාර්තා කරලා තිබුණා වතුකරේ පාසල්වල ගුරුහිඟියක් තිබෙනවා. මං හිතන්නේ අපේ ගුරුවරුන්ගෙන් සම්පූර්ණ කරගන්න බැරි. ඒ හේතුව නිසා වෙන්නේ ඇති පසුගිය කාලවල ඉන්දියාවේ ගුරුවරු 2000කට වැඩි පිරිසක් ස්වේච්ඡාවෙන් වතුකරේ පාසල්වල ඉගැන්වීම් කටයුතු වල නියැලෙනවා. දැන් මේක අධ්‍යාපන අමාත්‍යාංශයේ සත්භාවයෙන් ගුරුහිඟියට උත්තරයක් හැටියට වෙන්නේ නැති යොදා ගන්න ඇත්තේ. නමුත් දැන් මේ බුද්ධ්‍යංශ වාර්තාවලින් පෙන්වා දෙනවා මේ ඉන්දියානු ගුරුවරු වතුකරේ පාසල් දරුවන්ට එක්තරා ආකාරයක විස පෙවීමක් සිද්ධ කරනවා කියලා. ඒක මාධ්‍ය මගින් අනාවරණය වෙලා තිබුණා. ඉතින් ගුරුහිඟිය පියවන්න අපට අපේම වෙච්ච ක්‍රමවේදයකට යනවා මිසක් වෙනත් බාහිර පාර්ශ්වයක උදව් ගන්න ගියොත් ස්වේච්ඡාවෙන් කියලා ඒ බාහිර පාර්ශ්වයේ එහෙම ස්වේච්ඡාවෙන් ඉන්නේ අපට තියෙන ආදරේටම නෙවෙයි. ඒ නිසා මම ඉතා ඕනෑකමින් ඔබතුමාගෙන් ඉල්ලා හිටනවා මේ බුද්ධ්‍යංශ වාර්තා අධ්‍යාපන අමාත්‍යාංශයට ලැබුණාද, ඒ මාධ්‍යවල පළවෙච්ච වාර්තාව කෙරෙහි අවධානය යොමු වුණාද, ඒ ඉන්දියානු ගුරුවරු 2000 වතුකරේ ඉගෙන ගන්න දරුවන්ට අධ්‍යාපනයට ආවා කියලා කියන පදමින් ඇවිල්ලා වෙනත් ආකාරයේ මතවාදී විසපෙවීමක් සිදු කිරීම වලක්වාලීම සඳහා ඒ ක්‍රියාදාමයේ වලක්වාලීම සඳහා වහම පියවර ගත යුතුයි නේද? ඒ සම්බන්ධයෙන් ඔබතුමා අවධානය යොමු කරලා තියෙනවද කියන එක තමයි මගේ ඊළඟ කාරණේ. ගරු අමාත්‍යතුමනි,
වෙලකම මන්තුමාට අහන්න තියෙනවද ඒ ගැන? ගරු කථානායකතුමනි, මම මේ අමාත්‍යංශය බාරගත්තාම පස්සේ නම් ඉන්දියාවෙන් එන ගුරුවරු 2000කට අවසර දීලා නැහැ ස්වේච්ඡාවෙන් වතු කරේ සේවය දෙන්න. ඊට පෙර වෙන්න පුළුවන්. හැබැයි මේ දැන් සති දෙකකට පෙර අපේ ගුරුවරුන් පුහුණු කිරීම සඳහා පුහුණුකරුවන් පිරිසක් කියන විශේෂයෙන් ඉංග්‍රීසි භාෂාව සහ දමිළ භාෂාවෙන් විද්‍යාව ගණිතයේ වැනි විෂයන් ගැනීම සඳහා පුහුණුකරුවන් පිරිසක් සීමිත පිරිසක් එක 40ක 50ක පිරිසක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ ඒ ලේඛන සකස් කළා ඒගොල්ලෝ අරගෙන පුහුණු කිරීම සඳහා අවසරයක් ඉල්ලලා තිනු. ඒක විතරයි දැන්ට මම දන්නේ. නමුත් ඔය ප්‍රශ්න දෙකටම විසඳුමක් දීම සඳහා මම විශාල වෙහෙසක් දරලා මාස 6ක් විතර සටන් කළා. මොකද ගරු මන්ත්‍රීතුමනි වේලකුම මන්ත්‍රීතුමත් ඉන්නවා. ඔබතුමා දන්නවා අපිට විද්‍යාපීඨ වලින් ගුරුවරු ගන්න ගියාම වතුකරෙන් ඉසඩ අගයට ගුරුන් තේරෙන්නේ නැහැ. දමිළ මාධ්‍ය. ඊළඟට උපාධිධාරීන්ගෙන් ගත්තොත් තා සීමිත පිරිසක් ඉන්නේ මං කියලා තියෙන සිළුම මධ්‍යම සහ උප බලාත් දෙකටම වතුකරේ දරුවන්ට උපාධිධාරීන්ගේ මේ සැරේ දෙන ගමම දෙන්න පුළුවන්කම තියෙනවා. හැබැයි මම කැබිනට් පත්‍රිකා දාලා භාණ්ඩාගාර අනුමැතිය අරගෙන ගුරු සහායක වැට මූලික සූස්කම් තියෙන ගුරු සේවයට එන්න පුළුවන් දමිළ වතු ආශ්‍රිතව තියෙන දමිළ සහ වතු ආශ්‍රිත දින මුස්ලිම් පාසල් වල අයට ගැසට් නිවේදනය මේ සතියේ නිකුත් වෙනවා. අපි සති දෙකක් ඇතුළත ආයුධපත් කැඳවනවා. කැඳවලා පරීක්ෂණ පාත්වලා ඒකෙන් සමත් වෙන අයව ගුරු සහායකව හැටියට දීමනාවක් එක්ක යොදලා අවුරුදු 3ක් ඇතුළත පෝස්ට් ග්‍රැජුවට් ඩිප්ලෝමා ඉන් එඩියුකේෂන් එක NIE එකෙන් දෙනවා. දීලා පළාත් සභාවට දෙනවා පත්වීම් දෙන්න 2535ක් අපි ගණනය කළා තියෙනවා. දැන්ට තියෙන ගුරු ප්‍රවප්පාඩු සංඛ්‍යාව විශේෂයෙන් මධ්‍යම පළාත දිස්ත්‍රික්ක 3යි, ඌව පළාත දිස්ත්‍රික්ක 5යි, බස්නාහිර කළුතර දිස්ත්‍රික්කයේ දකුණේ දෙනියාය සහ ගාල්ලේ වතුකරේ තියෙන ප්‍රදේශය සහ කුරුණෑගල ඉතා සීමිත ප්‍රමාණයක් ඒ මුළු සංඛ්‍යාවම අරගෙන තින්නේ. මං හිතනවා වෙන කවුරු ස්වේච්ඡාවෙන් එන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපේ ටික අපි යොදවනවා ඊළඟ සති දෙකෙන් කැඳවලා විභාගෙ තිවිච්ච ගම.
කොමිසුති හරු ඊමලන්ස මන්තුමා සංක්ෂිප්තව ඔබගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
නායකතුමනි නෑ මම ඔබතුමාගේ කාලේ මේ දේ සිද්ධ වුණා කියලා කියන්නේ නැහැ. ඊට පිරෙච්ච දෙයක් එක්ක මාධ්‍ය වාර්තාව වැරදි නම් ඔබතුමාලා ඒක නිවැරදි කරන්න. නමුත් ඒ මාධ්‍ය වාර්තාවල පළ වුණේ ඉන්දියානු ගුරුවරුන් 2000ක පිරිසක් ස්වේච්ඡාවෙන් වතුකරේ පාසල්වල උගන්වනවා. ඒ අය යම් යම් මතවාදී වෙනත් විසපෙමින් කරනවා කියලා. ඉතින් බුද්ධියංශ ඒ පිළිබඳ අනුතුරු අඟවල තියෙනවා කියලා. ඒ නිසා ඒ වාර්තාව කෙරේ සැලකිල්ලක් කරලා අවශ්‍ය පියවර ගන්න කියලා මම ඔබතුමාගෙන් ඉල්ලන්නේ.
හරි හරි. කොහොමද
මම බුද්ධියංශ වලින් ඒ වාර්තාව ගෙන්න ගන්නම්. අරගෙන මම පළාත් දෙකේ විශේෂයෙන්ම
ගරු අමතුමා
අධ්‍යක්ෂවරුන්ට ඒක තොරතුරු ගෙන්න කියලා ඔබතුමාට දැන්නේ.
ගරු අමතුමා ඒ ඉදිරිපත් කරපු ඒ ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම අසත්‍යයි. එහෙම කිසිම අවසරයක් දීලත් නැහැ. එහෙම 2000ක පිරිසක් ඉන්දියාවෙන් ඇවිල්ලා මේ පාසල්වල ඉගෙනීමේ කටයුතු වල යොදවලත් නැහැ. ඒක සම්පූර්ණ අසත්‍ය මේ තොරතුරක් මේ පළ කරලා තියෙන වගකීමෙන් කියන්නේ.
භූමී ස්තුතිය 27 දෙකේ ඇත්තේ ප්‍රශ්නයේ සජිත් ප්‍රේමදාස මැතිතුමා.
මාසයකට ආසන්න කාල පරිච්ඡේදයක් පුරාවට දැනට ක්‍රියාත්මක වන විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්යමණ්ඩල සේවකින්ගේ අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගය තුළින් රට පුරා සියලු විශ්වවිද්‍යාලයන්ගේ අධ්‍යයන හා පරිපාලන කටයුතු අඩාල වී ඇති බවට වාර්තා වෙනවා. එබැවින් මෙම ගැටලු निराකරණය කර විශ්වවිද්‍යාල කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වාතාවරණය සකස් කර දීම අත්‍යවශ්‍ය වෙනවා. මේ නිසා පහත සඳහන් ප්‍රශ්න ජාතික වැදගත්කමකින් යුතු ගැටලුවක් වශයෙන් සලකා නිශ්චිත පිළිතුරු හා පැහැදිලි කිරීම රජෙන් බලාපොරොත්තු වෙනවා. විශ්වවිද්‍යාලීය අනධ්‍යන කාර්යමණ්ඩල සේවකින් විසින් ගෙන ඇති අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ හේතුවෙන් මෙරට සමස්ත විශ්වවිද්‍යාලවල අධ්‍යයනය කටයුතු අඩාල වී ඇති බව රජය පිළිගන්නේ. එසේනම් මෙම තත්ත්වය निराකරණය කිරීම සඳහා රජය කඩිනම් මැදිහත් වීමක් සිදු නොකරන්නේ මන්ද? 4/2016 කළමනාකරණ සේවා සමාවෙන්න 4/2016(1) කළමනාකරණ සේවා චක්‍රලේඛයේ මගින් හඳුන්වා දුන් වැටුප් සංශෝධනය හරහා විශ්වවිද්‍යාල පද්ධතියේ අභ්‍යන්තර වැටුප් විෂමතාවයකට වඩා වැටුප් කප්පාදුවක් සිදු කර ඇති බව වෘත්තීය සමිති පෙන්වා දෙයි. මේ සම්බන්ධව රජයේ ප්‍රතිචාරය කෙබඳුද? එසේනම් මේ පිළිබඳව රජයේගෙන ඇති ක්‍රියාමාර්ගයන්හි වත්මන් ප්‍රගතිය කුමක්ද? තවදුරටත් කමිටුපත් කරමින් නිශ්චිත විසඳුමක් ලබා දීම කල්යැවීම වෙනුවට මේ ගැටලුව සඳහා නිශ්චිතව විසඳිය හැකි කාලවකවානුවක් පිළිබඳව සඳහන් කළ හැකිද? විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක වර්ජනයේ අනිකුත් ප්‍රධාන ඉල්ලීම වන්නේ 2015 වසරේ සිට ඔවුන් වෙත ලබා දෙන මාසික හිලව් දීමනා monthly compensation allowance 25%කින් වැඩි කර දෙන ලෙසයි. මෙම දීමනාව වැඩි කර දෙන්නට කටයුතු කරන්නේ ඒ කවදා සිටද? අඛණ්ඩ වෘත්තීය සමිති වැඩ වර්ජනයේ හේතුවෙන් විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු වලට අමතරව උපාධි ප්‍රදානයේ ප්‍රමාද වීම නිසා විශේෂයෙන්ම රැකියා අපේක්ෂකීන්ට සහ විශ්වවිද්‍යාල ප්‍රවේශ අපේක්ෂා කරන දරුවන්ට අගතියක් සිදුවීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී ඇත. ඒ සඳහා ලබා දිය හැකි පිළියම් කවරේද? ගරු අධ්‍යාපන ඇමතිතුමාට මම කියන්න කැමතියි, මෙතන බරපතල සාධාරණයක් සිද්ධ වෙලා තිබෙනවා. 4/2016 චක්‍රලේඛය හරහා සමස්ත රාජ්‍ය සේවයේ වැටුප් දීමනා 107%කින් වැඩි වෙනකොට මේ විශ්වවිද්‍යාල අනධ්‍යන ක්ෂේත්‍රයේ ඇත්ත වශයෙන්ම 15%ක පමණ වැටුප් කප්පාදුවක් සිද්ධ වෙලා තිබෙනවා. ඒ ඇට ලැබිලා තිබෙන්නේ 92%ක වැඩිවීමක් පමණයි. ඉතින් මේ ප්‍රශ්නය පිළිබඳව ගරු අමාත්‍යතුමනි, මේක අවබෝධ කරගත්තයින් පස්සේ අපේ ලක්ෂ්මන් කිරියල්ල අමාත්‍යතුමා එක්තරා අවස්ථාවක, ඒ වගේම කබීර් හෂීම් මැතිතුමා තවත් අවස්ථාවක, ඒ වගේම රවුෆ් හකීම් මැතිතුමා තවත් අවස්ථාවක, ඒ වගේම අවසානයේ මුදල් අමාත්‍යවරයා හැටියට මංගල සමරවීර අමාත්‍යතුමාත් මේ පිළිබඳව නිර්දේශ ක්‍රියාත්මක කරන්නට යෙදුණා. නමුත් ඒ රජයේ වෙනස් වීම තුළ ඒ කර්තව්‍ය, ඒ අඩුපාඩු, ඒ වරද නිවැරදි කරගන්නට බැරි වුණා. එනිසා මම ගරු අමාත්‍යතුමාගෙන් අහන්නට කැමති මේ සිදු වී තිබෙන බරපතල අසාධාරණය සහ මේ දුක්ගැනිවිලි විසඳන්නට ඔබතුමා ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද? ඔබ ලබා දෙන උත්තරේ මොකක්ද? අපිට මාර්ග සිටීමක් අවශ්‍යයි, කාලවකවානු අවශ්‍යයි කියන එක ඔබතුමාගෙන් කාරුණිකව ඉල්ලීමක් කරනවා.
අනුර දිසානායක මහත්මයාත් ওই ප්‍රශ්නෙමයි අහන්නේ. මේ දෙකම එකට උත්තර දෙනවද?
ඒක වෙන්නේ කොහොමද කියලා මට පොඩ්ඩක් පැහැදිලි කර මොකක් හරි කවුරු හරි ප්‍රකාශයක් ඉදිරිපත් කරපුවා නැවත අවස්ථාවක් දෙන්නේ නැහැ. කලින් කවුද එවන්නේ? පස්සේ මොකක් හරි මට ඒක පැහැදිලි කිරීමක් කතානායකතුමා ඉදිරිපත් කරන්න මට. එකම ප්‍රශ්නේ කොහොමද
එන්නේ?
අන්තිතුමා දෙකම එක විපක්ෂ නායක කාර්යාලයෙන් විපක්ෂ නායකතුමාගේ ප්‍රශ්නේ 11:40 වල තියෙනවා. ඔබතුමාගේ ප්‍රශ්නේ 12:02 වල තියෙනවා. ඔව්. ඉතින් ඒ 12:10 ඇවිල්ලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ඒ කරුණු දෙක, ඒ කාරණා දෙක, මේ ප්‍රශ්න දෙකේම අන්තර්ගත කරුණු සූළු වෙනස්කම් තියෙන නිසා තමයි ප්‍රශ්න දෙකක් හැටියට දාලා තියෙන්නේ.
එවන්න නැතුව මේක එවන්න. ඇත්තටම මම දැනගන්න කැමති.
මාගේ අභිමතය අනුව අපිට කෙලිම වුවත් ප්‍රශ්නයක් නැහැ.
විපක්ෂ කාර්යාල නිසා විපක්ෂ නායක කාර්යාල හරහා තමයි ඔබතුමාට දැන් මේක ලැබෙන්න සලස්වන්නේ. එනිසා ඔබතුමා මට කියනවා නම් කෙලින්ම ලේකම්තුමියට මම යොමු කරන්න ඊට පස්සේ.
හොඳයි.
ඒක වඩාත් හොඳ වෙයි කියලා මට හිතෙනවා.
හොඳයි.
මේක හරිනිකම් පොඩි ඔන්න අර ලදරු ගේම් එකක් වගේ මට තේරෙන්නේ. අර කීප් කීප් පැඩ තින්නේ අර පව් පව් මානසිකත්වයට පව්.
ඉතින්න්නේ අපි හැමතුම උත්තර දෙන්නවා ඔතනින් ඉවර
කරගන්න. හොඳයි මගේ ප්‍රශ්නය ඉදිරිපත් කරන්න කතා නැගතුමනි.
හරි. හැමතුම.
මම අර ලදරුලා ඔව තින අපි ඉස්කෝලේ යන කාලේ කරු කතා නැගතුමනි. බෝලේ හංගනවා. හරි අරයට කලින් බැට් එක ගන්න ඕන කියලා හිතනවා.
හරිද?
ඒක ඒ බැට් කරන කවුද කලින් කියලා පොඩි පොඩි නේද? ඒ වගේ ගේම් තියෙනවා. පව් පව්. හරි.
හැමතුම
ගරු කතා නැගතුමනි. විශ්වවිද්‍යාල අනාදින කාර්ය මණ්ඩලයේ අඛණ්ඩ වර්ජනයේ පිළිබඳව සහ ඒ හේතුවෙන් විශ්වවිද්‍යාල පද්ධතිවලට මතුවී ඇති මේවා කියන්න අතරේ අමාරු නැවත නැවත. හරිද? සහගත ගැටළු පිළිබඳව මෙම සභාවේ අවධානය යොමු කර කැමැත්තෙමි. රාජ්‍ය විශ්වවිද්‍යාලනි 13000කට ආසන්න අනාදින කාර්ය මණ්ඩලයේ විසින් මැයි 2 දින සිට මාසයකට ආසන්න කාලයක් අඛණ්ඩව වැඩ වර්ජනයක් පවත්වාගෙන යනු ලබනවා. ඔවුන්ගේ වැටුප්පහ දීමනා සම්බන්ධයෙන් විෂමතා හා ඒ ආසිත ගැටළු බදු ප්‍රතිපත්ති හේතුවෙන් උද්ගත වී ඇති ගැටළු ආසිත මේ වෘත්ති ක්‍රියාමාර්ගයට හේතු වී තිබෙනවා. මේ හේතුවෙන් අධ්‍යයන කටයුතු විභාග කටයුතු මෙන් උපාධි උපදානෝත්සව කටයුතු ඇතුළු විශ්වවිද්‍යාල පද්ධතියේ සියලු කාර්ය මුළුමනින්ම අකර්මණ්‍ය වී තිබෙනවා. මේ වැඩ වර්ජන තත්ත්වය හදිසි ඇතිවුවක් නෙවෙයි. මාස 6කට වැඩි කාලයක් සිට එම කාර්ය මණ්ඩලයේ සියලු වෘත්ති සමිති නියෝජනය කරන විශ්වවිද්‍යාල ඒකාබද්ධ වෘත්ති සමිති කමිටුව විසින් වෘත්තීයමය ගැටළු සම්බන්ධව සහ නොවිසඳීම විසින් ඇතිවිය හැකි තත්ත්වය පිළිබඳ අමාත්‍යවරුන් හා පරිපාලන සමග ලිපි හුවමාරු කිරීම මෙන්ම සාකච්ඡා කිරීමත් පවත්වා තිබුණා. කෙසේ වුද අවසානයේදී විශ්වවිද්‍යාල අනාදින කාර්ය මණ්ඩලයේ වැඩ වර්ජනට තල්ලුවන තෙක්ම ඒ සම්බන්ධ ඔවුන්ට පිළිගත හැකි විසඳුමක් ලැබී නොමැති බව පෙනී යනවා. විශ්වවිද්‍යාලයේ මූලික ශිෂ්‍ය ප්‍රජාවගේ දැනුම් සම්පාදනයට අදාළ අධ්‍යන ක්‍රියාවලියෝද එයට අදාළ යටිතල පහසුකම්වල සහ ආසිත සේවා සැපයීම්වල වගකීම් පැවරී තිබෙන අනාදින කාර්ය මණ්ඩලයේ වෙතයි. විශ්වවිද්‍යාල පද්ධතිය යථාවත්ව පවත්වාගෙන යාම සඳහා මේ සියලු දෙනාගේ සහය අත්‍යවශ්‍යම ලැබී සිටි තිබෙනවා. එබැවින් සිසුන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව හා ගුණාත්මක පවත්වාගෙන යාම වෙනුවෙන් අනාදින කාර්ය මණ්ඩලයේ ගැටළු කඩනම විසඳිය යුතු ඇති බවට විවාදයක් නැහැ. විශේෂයෙන්ම සිසුන්ගේ අධ්‍යයන කටයුතු හා විභාග කටයුතු ප්‍රමාද වීම මෙවන් ආර්ථික වශයෙන් දුෂ්කර සමයක අධ්‍යයන කටයුතු නිරත වී සිටින ඔවුන්ගේ ජීවිතවලට බලපෑම ඇති කරනවා. මෙන්ම දෙමව්පියන් මත පැටවෙන බරද ඉහළ දමා තිබෙනවා. මේ තත්ත්වය තුළ ගරු ඇමතුමා මේ පිළිතුරු ලබා දෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. වැඩ වර්ධන ක්‍රියාමාර්ගයට පෙර විශ්වවිද්‍යාල අනාදින කාර්ය මණ්ඩලයේ ගැටළු විසඳීම සඳහා ක්‍රියාමාර්ග ගන්න ලැබුවේද? ක්‍රියාමාර්ග ගන්න ලැබුවේ නම් ඒවා විසඳුම් බවට පත් නොවේ ඇයි? වැඩ වර්ධන මාසික කාලයක් පුරා දිග්ගැසෙමින් සමස්ත සරසවි සිසු ජීවිතවලට සිදු වූ බලපෑම සම්බන්ධයෙන් ආණ්ඩුව අවබෝධ කර තිබේද? පිළිගත හැකි විසඳුමක් ලබා දී වැඩ වර්ධන අවසන් කිරීමට අදාළ මේ වන විට ගෙන තියෙන ක්‍රියාමාර්ග මොනවද කියලා ගරු ඇමතුමාගෙන් දැනගන්න කැමතියි.
ගරු කථානායකතුමනි, ගරු විපක්ෂ නායකතුමාගේ ප්‍රශ්නය මුලින් මතු කරා. ඒ වගේම ගරු අනුරුදසානායක මැතිතුමාගේ ප්‍රශ්නය මතු කළා. මේ දෙකේම හරයාත්මකව සමානයි. නමුත් මම ප්‍රශ්නාවලි දෙකටම වෙන වෙනම පිළිතුරු දෙන්නම්. මුලින්ම අහපු ප්‍රශ්නේ පළවෙනි ප්‍රශ්නේ අහලා තින්නේ. පළවෙනි ප්‍රශ්නේට සලාමම් පිළිතුරු ඔව් කියනවා. බාධා පැමිණීමක් සිදු වෙලා තියෙනවා. ඊළඟට මේ தத்துவ નિરાකරණය කිසිලා මැදිහත්කම සිදු කරන්නේද? ඔව්. දැනට විශ්වවිද්‍යාල අධ්‍යන කාර්ය මණ්ඩල සේවයේ නියුක්තව සිටින නිසා ඔන්ලයින් ක්‍රමයට දරුවන් විශේෂින්ගේ දේශන පවත්වමින් තිබෙනවා. නමුත් විභාග පැවැත්වීම, ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීම, රිසර්ච් වලට යෑම, ඊළඟට කොන්වොකේෂන්ස් මේ සියල්ලම දැන්ට ප්‍රමාද වෙලා තියෙනවා. විශ්වවිද්‍යාල පද්ධතිය අනාදින කාර්ය මණ්ඩලයේ වැටුප් සංශෝධනයට අදාළව ප්‍රධාන කරුණු දෙකක් තිබෙනවා ගරු කථානායකතුමනි. පළවෙනි එක තමයි ගරු විපක්ෂ නායකතුමා එතුමාගේ ප්‍රශ්නාවලියම සඳහන් කරපු 4/2016 කළමනාකරණ සේවා චක්‍රලේඛනයේ මගින් හඳුන්වා දුන් වැටුප් සංශෝධනයේ අධ්‍යන කාර්ය මණ්ඩලවල මහාචාර්ය ආචාර්යුන්ගේ 107% වැටුප් වැඩිමක් සිදු වුණා. ඒ අවස්ථාවේදී අනාදින කාර්ය මණ්ඩල වල වැටුප් වැඩිම සිදු වෙලා තියෙන 92%. එතන පරතරය තමයි ආවේ 15. ඒ 15 2016 සිට අවුරුදු 8ක් තිස්සේ අද වෙනකන් තියෙනවා. දැන් මේ ප්‍රශ්නේ මම බාර අරගෙන මේ අරගලෙන් පස්සේ මේකට සාකච්ඡා පටන් ගන්නකම් කිසිදු ක්‍රියාමාර්ගයක් අරගෙන තිබුණේ නැහැ. එතකොට මම ඒ අයත් සමග සාකච්ඡා කළා. ඒක එක ප්‍රශ්නයක්. ප්‍රශ්න දෙකයි. දෙවැනි ප්‍රශ්නය මතුනේ දැන් මාස 2-3 කලින්. ඒ තමයි අධ්‍යන කාර්ය මණ්ඩලයට 25% වැඩි වුණාම එයාගේ ඉන්කම් ටැක්ස් එකට එකතු වෙනකොට ඒ මුළු අධ්‍යයන දීමනා සහ රිසර්ච් ඇලවන්ස් එක ඒගොල්ලන්ට විශාල වශයෙන් බදු ගෙවන්න සිද්ධ වුණා. මේ හේතු නිසා උන්ට ගෙදර ගෙනියන වැටුප ඉතාම අවම මට්ටමකට ආවා. ඒ නිසා දහහකට අනසන්න සංඛ්‍යාවක් විශ්වවිද්‍යාල මහාචාර්ය කතිකාචාර්ය සේවය හැර ගියා. ඉතින් ඒ නිසා රජයේ විසින් වෙනත් වෘත්තිකයන්ට මෙන්ම අධ්‍යයන කාර්යමණ්ඩලට 125කින් අධ්‍යයන දීමනාවක් දුන්නා. ඒතර අධ්‍යයන දීමනාව තෙක්තිවිච්ච 150 මූලික වැටුපට ගණනේ වෙනවම තව 138කින් වැඩි වුණා. ඒතර අධ්‍යයන කාර්යමණ්ඩලට 188ක් මුල ඉඳලා ගත්තාම මේ වෙනකොට තියෙනවත් 138කින් වැඩිවීමක් වුණා. ඉන් පස්සේ තමයි දෙවෙනි ඉල්ලීමාවේ මම සාකච්ඡා වියදිලා හිටියේ දෙවෙනි ඉල්ලීමාවේ ඒ හිලව් මාසික හිලව් දීමනාවක් 125ක් ගෙවන්නයි කියලා. ඒක දැන් මාස 3කට විතර කලින් තමයි ඒ සාකච්ඡාවේදී ඉදිරිපත් උනේ. ඒ මුල් කාරණය සම්බන්ධයෙන් 115 කියන එක ඔබතුමාගේ කාලෙත් ඊට පස්සේ අමතිවරුන්ගේ කාලෙත් ඊට පස්සේ නැවත ලොකුගේ මැතිතුමාගෙන් තිබිච්ච අමති අනු කමිටුවකිනුත් ඊට පස්සේ මම පත් කරගත්ත භාණ්ඩාගාරය සහ අමාත්‍යංශ නිලධාර කමිටුවුණු කමිටු වාර්තා කීපයක් දීලා තියෙනවා. ඒ වාර්තා එක්ක මම අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කළා 2024/4 පළවෙනි දින. ඒ අමාත්‍ය මණ්ඩල සංදේශය අනුව 24/13 දින අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එස්නා මුදල් ආර්ථික ස්ථායීකරණ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශයේ ලේකම් සහ මහා භාණ්ඩාගාරයේ අදාළ දෙපාර්තමේන්තු ප්‍රධානීන් සමග මම සාකච්ඡා කළා. සාකච්ඡා කළ අමාත්‍ය මණ්ඩලයට වැඩිදුර කරු වාර්තා කිරීම සඳහා ස්ථායිකාරක සභාවක් ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශ විසින් පත් කළා. ඒ අනුව ඒ කරුණේ කල් තිබ්බා. නැවත 24/4/6 දින ඇතිව අමාත්‍ය මණ්ඩල සංදේශ 24/4/30 දින ඇතිව මේ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල සටහනක් දියුණු කරමින් විසඳුමක් ලබා දීමට කටයුතු කළා. ඒ අනුව 24/5/27 දින අමාත්‍ය මණ්ඩලයේ රැස්වීමේදී තීන්දුව කළේ අමාත්‍ය අනු කමිටුවට මහා භාණ්ඩාගාරයේ වාර්තා කළා. මහා භාණ්ඩාගාරයේ DMS එකයි මේ සියලු දෙනා මේ තීන වැටුප් විෂමතාවයේ 115 සලකා බැලීමේදී මේ හා සමානව තිබෙනව සෙසු ඒ එකම කෝඩ් එකේ තියෙන වෘත්තින් එක්ක සලකා බලන්න ඕනේ නැත්නම් එතන නැවත විෂමතාවයක් එනවායි කියලා. ඒ අනුව පත්‍රිකාව ප්‍රතික්ෂේප නොකර අමාත්‍ය මණ්ඩලයේ තීන්දුව කළා ඒ සියලු අංශවල තිබෙනා වූ මේ හා සමාන වන්නා වූ ඒ සම්බන්ධයෙන් කරුණු විමසලා අයවැයට පෙර ආතුව කමිටු වාර්තාවක් ඉදිරිපත් කරන්න. එතකොට පළවෙනි ප්‍රශ්නය පිළිබඳව අද තියෙන තත්වය. හැබැයි වෘත්තීය සම්තිල්ලුවෙත් නැහැ ෂණිකව දෙන්නයි කියලා මේ 115. ඒගොල්ලෝ කිව්වේ මේක අයවැයකට ගෙනල්ලා ලබන අවුරුද්දේ ඉඳලා දෙයිමට පොදු එකඟතාවයක් තිබ්බා මේ මම කරපු සාකච්ඡා අතරතුරදී. නෑ 115ක පරතරයක් නෙතේ ඉන්නේ. 107/92 අතර 15ක පරතරයක් තියෙනවා. ඒ වෙලාවේ ඇති වෙච්ච එක තමයි ඔය එන්නේ දිගට. ඔව් නෑ ඒ ඔක්කොම දීලා 107/107 අන්තිමට. නෑ 107/107 මහාචාර්ය ආචාර්ය දුන්නේ එක අනධ්‍යයන කාර්යමණ්ඩල 92යි. ඒතර 92/107 පරතරය තමයි 115 මේ විපක්ෂ නායකතුමා කිව්ව එක හරි. පරතරය හරි.
විපක්ෂ නායක
ඔබතුමා හරි 107/92 පරතරයේ 115යි. හැබැයි මේ 125 කතාව මම ඔබතුමාට පැහැදිලි කරන්නට ඕන.
ඒක ඊට පස්සේ එන්නේ
මන්ත්ලි
කොම්පන්සේෂන් පළවෙනි කාරණේ ගැන විතරයි කිව්වේ.
මන්ත්ලි කොම්පන්සේෂන් අලවන්ස් මාසික හිලව් දීමනාව 125කින් වැඩ කිරීම
ඒක මම සමාවෙන්නේ
නෑ. ඒක ඒගේ අනිත් ඉල්ලීම. නමුත් ප්‍රධාන වශයෙන් මේ 115 ගැප් එක විසඳන්නට ඇත්ත වශයෙන්ම එතුමන්ලා ඉල්ලීමක් කරන්න මේ කොටසක් ඇවිල්ලා තින්නවා. ඒගොල්ලෝ ඉල්ලීමක් කරන්නේ මේ කාල පරාස ඉස්සලා ඐඩෙන්ටිෆයි කරන්න ඕනේ මෙතන අඩුපාඩුවක් වෙලා තියෙනවා. ඇත්තටම වෙලා තියෙනවනේ. අඩුපාඩුවක් වෙලා තිබෙනවා, විෂමතාවයක් ඌනතාවයක් තිබෙනවා. ඒ නිවැරදි කරන්නට වැඩපිළිවෙලක් අවශ්‍යයි. මො කාල සටහන සහිතව, කාලවකවානු සහිතව රෝඩ් මැප් එකක්, මාර්ගසිතියක් අවශ්‍යයි. ඒක ලබා දෙන්නයි කියලා මම ඔබතුමාගෙන් ඉල්ලීමක්.
නෑ. එතකොට ඒ පළවෙනි කාරණේ 115 ගැප් එක. දෙවෙනි කාරණේ තමයි MCA. ඒ කියන්නේ මාසික හිලව් දීමනාව. මාසික හිලව් දීමනාව උච්ච සමිතියෙන් ගෙනාවේ අර අධ්‍යයන කාර්යබලන්ට 125 වැඩි කිරීමෙන් පස්සේ. එතකොට දැන් මෙතන මතයක් එන්න පුළුවන් අධ්‍යයන දීමනාව දුන්න නිසා අනධ්‍යයන අයටත් මේක ඉල්ලනවා කියලා. එහෙම නෙමෙයි. මේ දෙක අතර වෙනසක් තියෙනවා. ඒ නිසා මාසික හිලව් දීමනාව අතර මැඟදී ආවම වෙන් කළ තිබෙන ප්‍රතිපාදන ප්‍රමාණවත් කියන කාරණේ ආවා. ඔය ඔබතුමා කැඳවලා තියෙන උත්සම්පති ඉන්නවනම්
ඒ සියලු දෙනාත් මාත් එක්ක සාකච්ඡා කළා. අහන්නකෝ මන්තරන් සාකච්ඡා කළා නේද? දැන් මේ ජීල් පිරිස මැතුමත් හිටියනේ අවුරුදු දෙකමාරක් කැමතුමා හැටියට. අහන්නකෝ මෙතුමල්ලගේ මන්තරන් සාකච්ඡා කළා තියෙනවද කියලා ওই ප්‍රශ්නේ ගැන. හරි. එතුමල්ලත් එක්ක සති දෙකෙන් දෙකට මම සාකච්ඡා කරගෙන ගියා. සාකච්ඡා කරගෙන ගියාම ඒ මගදී ආපු එකට අයවැයෙන් ප්‍රතිපාදනය වෙන් කළා නැහැ. කැබිනට් පත්‍රිකාව දැම්මහම මම වරදකුත් පෙන්ලා දීලා කිව්වා අපේ නිලධාරින්ට ප්‍රධාන UGC එකේ ඕගොල්ලෝ මේකේ මුදල් හොයාගන්න හැටි කියලා නැහැ. ඒකට නැවත සටහනක් දැම්ම. එතුමල්ල දන්නවයි. හරි. සටහනකුත් දැම්මම. සටහනක් දාලා මං කිව්වා මේක වෙන් කළා තියෙන පුනරාවර්තන ප්‍රතිපාදන වලින් මේක සපුරාලන්න පුළුවන්ද කියන කාරණේත් කියන්නයි කියලා. ඔව් හිලව් දීමනාවට තමයි ඒක කිව්වේ. දැන් ඒ නිසා දැන් මේ දෙකම සලකවල්ලා අමාත්‍ය අනුකමිටු මම මොනා කිව්වත් මම ඇමතිවරහට මගේ ඕනෙකම තිබ්බත් භාණ්ඩාගාරයේ නිරීක්ෂණ වලට යටත්ව තමයි අපි මේ සිදු දෙය කරන්න වෙන්නේ. භාණ්ඩාගාර නිරීක්ෂණ ලිංකුවේ ස්නා මුදල් අවශ්‍යයි කියලා. දැන් මේ தත්ත්වයේ මෙසේ තිබිදී තමයි උති සමಿತಿ වර්ජණයකට ගියේ. ඉතින් එතුමන්ලාගේ පැත්තෙන් එතුමන්ලාගේ ඉල්ලීම් දිනා ගැනීමට වෘත්ති ක්‍රියාමාර්ගය ගත්තා. මගේ පැත්තෙන් මම මාස දෙකමාරක් තුනක් තිස්සේ මේකෙම යෙදිලා හිටියා. වරින් වර සාකච්ඡා කළා. මං එතුමන්ලව වතාවන් දෙකක් භාණ්ඩාගාරයට එක්කගෙන ගියා. නිලධාරීත් එක්ක සාකච්ඡා කරන්න. ඉතින් දන්න සමාන නිලධාරීන් ඉන්න ඕනේ. ඒකට ප්‍රශ්න විසඳන්න ඕනේ නැහැ. ඒගොල්ලන්ට ඕනේ මේක ඇදගෙන යන්න. ඉතින් මටත් එහෙම අවශ්‍ය නැහැ. ඉතින් ඒ නිසා එතෙන්ට ගිහිල්ලා දැන් ඊයේ දිනේදී අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඊයේ දිනේ වෙන විට නැවත සාකච්ඡාවක් අපේ රාජ්‍ය අමාත්‍යතුමත් එක්ක කළා. දැන් එතුමාද නැත්තේ. එතුමා මේ වෙලාවෙත් ඒ සාකච්ඡාව සඳහා දැන් ගිහිල්ලා තිනවා. ඉතින් මම ඉල්ලීමක් කරනවා සීලම උති සමಿತಿ වලින් අද යම් එකඟතාවයක් ඇති වෙනවා නම් ඒ එකඟතාවයේ තුල තමුන්නන්සලා වැඩට යන්න. වැඩට යනොනම් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ කිසිම ආකාරයකින් මේ මාසයක් වැඩ නොකළයි කියලා වැටුප් නොදී ඉන්න. මොකද මාස එකමාරක් එතුමල්ලා ගෙදර හිටියා අප්‍රේල් 10 ඉඳලා. ඒතකොට දැන් මාස එකමාරක් වැටුප නැහැ. අතිකාල දීම නැහැ. අනිත් පැත්තෙන් ශිෂ්‍යින්ට ප්‍රශ්නයක්. හරියට ලෙක්චර්ස් වලට යන්න බෑ. ටෙක් ප්‍රැක්ටිකල්ස් කරන්න බෑ. රිසර්ච් කරන්න බෑ. ඊළඟට රෝහල් වලින් එවපු සාම්පල්ස් එතුමල්ලා ඒකට මේ බාධාවන් කළේ නැහැ. ඒකන මම ස්තුතිවන්ත වෙනවා. මේ සියලු සරකිල් දරගෙන මම ඉල්ලීමක් කරනවා අද ඒ සාකච්ඡාවේදී යම් එකඟතාවයක් එයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒකඟතාව මුල කටයුතු කරමු. මම වැටුප් ගෙවීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇති කරන්න ඉඩ තියන්නේ නැහැ. මම ඔතුමාට මම හිතන්නේ ඒක ප්‍රමාණවත් නම් නැත්නම් අතිරේක ප්‍රශ්නයක් තුන අහන්න පුළුවන්. මම මේ ක්‍රියාදාමයේ දිගටම හිටියා.
ඔබතුමා සාකච්ඡා කළා තිබෙනවා. ඔබතුමා එම වෘත්ති සමිති නිලධාරීන් එක්ක භාණ්ඩාගාරයට ගිහිල්ලා තිබෙනවා. හරි දෙපාරක් ගිහින් තිබෙනවා. හැබැයි දැන් මොකද දැන් තම ප්‍රශ්නේ විසඳිලා නැහැ නේද? ඒකනේ දැන් එතකොට අපි කරන්න ඕනකම ප්‍රශ්නේ විසඳිය යුතුයි. මොකද ගරු කථානායකතුමනි ඔබතුමාත් දන්නවා මේක ඒ කියන්නේ ඔවුන් වැඩට නොයාම විසින් අර අධ්‍යයන කටයුතු අඩාල වීම විතරක් නෙවෙයිනේ. විශාල ශාස්ත්‍රීයකට මේක බලපෑම් කරමින් තිබෙනවා. ඒ කියන්නේ උපාධි ප්‍රදාන උත්සවයන් විභාගවලට ඉදිරිපත් කිරීම සහතික ලබා ගැනීම. ඒ නිසා මේ දරුවන්ගේ ජීවිත කාලයේ සැලකතු ප්‍රමාණකින් ඔවුන්ගේ ආපස්සට යනවා. ඒ නිසා ඉතා ඉක්මනින් මම හිතනවා ඔබතුමා අද කෙසේ හෝ මේක විසඳන්න නැත්නම් සාධාරණ නැහැ ආණ්ඩුව සහ වෘත්ති සමිතින් ඉල්ලීම් අතර තියෙන ගැටුම අපේ රටේ දරු පරම්පරාවගේ ජීවිතයන් පොඩි පට්ටම් කරමින් යන තත්යකට පත් වෙලා තිබෙනවා. ඒ නිසා ඔබතුමාගේ වගකීම අධ්‍යාපන අමාත්‍යවරයා හැටියට ඒ දරුවන්ගේ කාර්ය ආරක්ෂා කර ගැනීම වෘත්ති සමිති වල අයිතිවාසිකම් සුරක්ෂිත කරලා දීම එනිසා ඒ වෙනුවෙන් ඔබතුමා ඉක්මනින්ම විසඳන්න මම හිතන්නේ අද නම් විසඳිය යුතුයි කියලා තමයි අපි තනි කරු කතා නැතුනේ ප්‍රශ්නේ තවත් ඇදෙන්න දෙන්න එපා.
ඔව් එමතුමා මනි මම මේ අපේ රාජ්‍ය අමතුමාටත් කිව්වා එතුමා මුදල් රාජ්‍ය අමතුමත් එක්කත් කතා කළා තමයි අද සාකච්ඡාවට යන්නේ. අපිට දෙන්න පුළුවන් උපරිම මට්ටමින් අපේ සහයෝගය ලබා දෙනවා මේ ප්‍රශ්න අද විසඳගන්න. ඒ වගේම මම මේ සභාවට දැන ගැනීමට කියනවා මේ මම දකිනවා විවිධ තැන්වල ශිෂ්‍ය උද්ඝෝෂණ තියෙනවා මේ අධ්‍යාපනයේ පෞද්ගලීකරණය කරනවායි කියලා. මම ඔබතුමාට එකක් කියන්න මම ඉන්න කන්නම් එකක් වෙන්නේ
නැහැ. හරි බොහොම ස්තුතියි. ඔව් දකින්නකට
පොඩි එකතු කිරීමක් ගරු අමාත්‍යතුමනි දැන් මේ කාරණාව පිළිබඳව ඇත්තටම සාකච්ඡා කරාට ප්‍රශ්න නැහැ. බොහොම ස්තුතියි සාකච්ඡා කරාට. ඇත්තටම අවස්ථා ගණනාවකදී සිදු විය යුතු දේ කළ යුතු දේ නිර්දේශ වෙලා හමාරයි. ඉතින් මම ගරු අමාත්‍යතුමාට කියන්න කැමති මේ මම ඔබතුමාට සාකච්ඡාවට තියෙන නිදහස මම නතර කරන්න හදනව නෙවෙයි. නමුත් දැන් මාර්ග සිතියම මේ අනධ්‍යන නිලධාරීවරුන් බලාපොරොත්තුෙන් ඉන්නවා. මොකද මේක හකීම් ඇමතිතුමාගේ කාලේ, මෙතුමාගේ කාලේ, අපේ කිරියල් ඇමතිතුමාගේ කාලේ, කබීර් හෂිම් ඇමතිතුමාගේ කාලේ, ඊට පස්සේ මුදල් අමාත්‍යවරයා හැටියට මංගල සමරවීර ඇමතිතුමත් නිර්දේශය දීලා හමාරයි. ඉතින් ඔබතුමාගේ සාකච්ඡාවට තියෙන ඉඩ පරාසයට බාධා නොකරමින් ඇත්තම කතා කරනවා නම් ඇමතිතුමනි සාකච්ඡා කරන්න දෙයක් නැහැ. ඒ ඔක්කොම නිර්දේශ ඔක්කොම තීන්දුව අරගෙන ඉවරයි. ඉතින් ඇත්ත වශයෙන්ම මේ අය ඇත්ත වශයෙන්ම සාධාරණයි. ඒගොල්ලෝ කියන්නේ මේක කෙරෙන මාර්ග සිටියම ලිඛිතව ලබා දීලා ප්‍රසිද්ධ කරන්න. ඒක සාධාරණයිනේ. ඉතින් මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරන්නේ ඔබතුමාගේ මේ සාකච්ඡාවට තියෙන නිදහස අයිනි කරන්න හදනව නෙමෙයි. මේ මේ නිර්දේශ සියල්ලක් මම ඔබතුමාට ඕන මේ ටික එවන්න. මේ ඔක්කොම තියෙනවා. මේ සියලුම නිර්දේශ, සියලුම සාකච්ඡා, සියලුම චක්‍රලේඛ මේ ඔක්කොම තියෙනවා. මේ මිටියම ඕන නම් එවන්න ඔබතුමාට. මේ කරුණා කළා මේ ගත්ත තීන්දුව ටික ක්‍රියාත්මක කරන්න.
ගතුමනි මාර්ග සිතීම අනුව 15% වෙනස කමිටු දෙකේ නිර්දේශ කළ නමුත් ඒක භාණ්ඩාගාරය පිළිගන්න ඕනේ. මොකද එයාට ප්‍රශ්න ඉන්නේ සමස්ත රාජ්‍ය සේම නැවත මේක පටලව ගන්න නැතුව කිරීම. එක එක ඒකට තමයි පත් කරලා තියෙන මාර්ග සිතීම අනුව තියෙන එක අයවැයට ඉදිරිපත් කළා ජනවාරි ඉඳලා ක්‍රියාත්මක කරන්න. ඒක පළවෙනි කාරණේ විසඳුම. දෙවැනි එකට විසඳුම වෙන්නේ තීන ප්‍රතිපාදන යම් ප්‍රමාණයක් තීනවනම් ඒක අනුව හිලව් දීමනාව සම්බන්ධයෙන් තීරණයකට එළඹීම. ඉතින් ওই දෙක පිළිබඳව මම හිතනවා අද එකඟතාවයකට එයි කියලා.
හරි, බොහොම ස්තුතියි. ප්‍රධාන වැඩක ආරම්භයේ චන්දිම ගිරක්කොඩි මැතිතුමා.
ගරු කථානායකතුමනි, ශ්‍රී ලංකා ප්‍රමාණ සමීක්ෂකයන්ගේ ආයතනය සංස්ථාගත කිරීමේ සංශෝධන පටත් කෙටුම්පත මම ඉදිරිපත් කරමි.
යෝජනා විශ්ලේෂණය කරන්න